అది న్యాయపత్రి విషయం కేక విశ్వదేవన ఆండుక వ్యవస్థ సంశోధన బ్రాట్కెట్టుపై దేవుని వారికి ఆచార్య విజయదాస రాజపక్ష
ఆనరబుల్ స్పీకర్ గారు కథానాయకుడిని మూలిమ మామై స్తుతివంత వినవా అది అపి ఇదిరిపత్ కర్లా తిబ్బిన విశ్వదేవని ఆండుక వ్యవస్థ సంశోధన సంబంధవ సార్థకల సమయ సమ్మత కర గనిమ సదా సహయోగ్య దిన బావట బహు పార్శ్వ దేశపాలన పక్ష అపిట దనుం దీల తీనవా ఏ వగేమ గారు కథానాయక తుమని మమ ఆరంభేమి కియన్న టోన మే విశ్వదేవని ఆండుక్రమ వ్యవస్థ సంశోధన కిటుం పత అధికరణ మెతిట హో ఆండుట అవశ్య పరిధిమ సకస్కర పూ సంశోధనయక్ నెమేయ్ మే పార్లమెంటుయే దేశపాలన పక్ష నియోజనే కర్న నాయకవరు సియలు దనాయక అపి సాకచ్ఛా కరలా ఏకంగతావేకట ఎన్న పులువం కరుణు తమాయి మీట అపి అతుల్ కరలా తీయన్నే అపే ప్రజాతంత్రవాదే పిలిబందవ మమ విశ్వాస కరనవ పార్లమెంటు ప్రజాతంత్రవాదే పిలిబందవ అద అపిట ఐతిహాసిక దినయక్ పార్లమెంటు ప్రజాతంత్రవాదే నీతి ఆధిపత్య అలుత్ మానయకట గెనియన్న మే అద తబన పియవర హేతు వెనవై కేలా అపిట లోకు విశ్వాసయక్ తీనో అపిట సర్వజన చందబలే లబిల గరు కథానాయకతుమని దనట అవురుదు అను ఎకక్ అవసాన్ ఇద్దాస్ నమసియ తిస్సకేది అపిట సర్వజన చంద బలే లబునే మహాబ్రితాన్యటత్ సర్వజన చంద బలే లబిల అవురుదు తునక్ యన్నత్ మత్తే ఇక నిసా ఆసియావే పరణితమ ప్రజాతంత్రవాది రాజ్య విధియట అపిట దిగి ఇతిహాసయక్ తీనో ఏ వగేమ 1947 అపి బ్రితాన్య పాలనే నిదహస వెనకొట అపిట పూర్ణ నిదహస నొమతి ఉనత్ అపిట డొమినియన్ తత్వే నిదహసక్ ఏ విదేశ పాలకయో లబా దున్నా ఏ సందహా ఔన్ 1947 సోల్బరి ఆండుక్రమ వ్యవస్థావ అపిట అనుమత కరల దున్నా హెబై బ్రితాన్య కిరీటేట యటత్వ అపే రటే శ్రేష్టాధికరణే తీందులట అవసానాత్మక బలయక్ నొమతిసే మహాబ్రితాన్యే ప్రివి కౌన్సిలేట అభియాచనా కిరీమే ఐతియత్ ఎక్క తమై ఏ బలే లబలదుంది పౌగ్య కాలే అపిట తిబును అగే దేశపాలన అర్బుద ఆండుక్రమ వ్యవస్థ అర్బుద 1947 ఇందలా 1972 వెనకం తిబునేనే హెబై అర శ్రేష్టాధికరణే అవసానాత్మక బలయ నతి నిసా అపే రటే శ్రేష్టాధికరణే సంహార నడు తీందు విశేషం 1961 రాజ్య విరోధి కుమంత్రణ SWRD బండార నాయక గారు అగమతితుమాగి ఘాతన ఏ పిలిబంద నడు తీందు లబాదీమెది అపే రటే జనతావ విశేషం గారు సిరిమా బండార నాయక మెతినియ కల్పన కరా అపిట అపేమ కేలా అపే పరమాధిపత్య అపే స్వాధిపత్య అటతే అపి హదాగా తాండుకుని వ్యవస్థావా కోన కేలా ఏక నిసా ఎతుమియ 1970 బలయట ఎన్న దేశపాలన తుం హౌలక్ విధియట శ్రీలంక నిదాస్ పక్షే లంకా సమ సమాజ పక్షే సా కమ్యూనిస్ట్ పక్షే ఎకట ఎకతు వెలా సంధానగత వెలా మెతివర్ణయట ఇదిరిపత్తునే 1970 మే మాసే అపిట తునెన్ దెకక బలయక్ దెండ అపిట అపేమ కేలా జనరజ ఆండుక్రమ వ్యవస్థావక్ హదాగన్ ఊమనాయి కేలా మెరటే జనతా వే సదా అవశ్య బలే లబా దున్నా ఏ బలే పావిచ్చి కరలా ఎతుమి ఎములు మహత్ పార్లమెంటువమ వ్యవస్థాదాయక మండలయక్ బావట పత్ కరలా హిటపు గారు జనాధిపతితుమా మెతన ఇన్నవా ఏ సభావే గారు మహింద రాజపక్ష మెతితుమా ఏ వగేమ వాసుదేవ గారు మంత్రితుమాల వగే కీప దినెక్ మే పార్లమెంటు ఇన్నో ఎతుమల్లా ఎకతు వెలా 1972 జనరజ ఆండుక్రమ వ్యవస్థావ సంపాదనే కరలా అవురుదు దెకాక్ తిస్సే పిలిబందవ కరుణు కారణ సాకచ్ఛా కరల ఏ పిలిబందవ రటే జనతావ దనువత్ కరల 1972 మే మాస 22 ఏ ఆండుక్రమ వ్యవస్థావ సమ్మత కరగను లెబువా హెబై 1972 ఆండుక్రమ వ్యవస్థావ జనరజ ఆండుక్రమ వ్యవస్థావక్ విధియట శ్రీలాంకిక అపే අපේක්ෂාවන් ඉටු කරලීම සඳහා විශාල උපකාරයක් වුණා වගේම අපිට පිළිගන්න සිද්ධ වෙනවා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී වෙච්ච යම් යම් අඩුපාඩු. අපේ රටේ පසුකාලීනව විශාල දේශපාලන ආර්ථික අර්බුද නිර්මාණය කරන්නට හේතු වුණා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පාදනය කරද්දි ගැටලුවක් මතු වුණා. සෝල්බර් ව්‍යවස්ථාවේ තිබුණු 29-2 ව්‍යවස්ථාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රතිපාදන 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේට ඇතුළත් කළේ නැහැ. ඒ ඇතුළත් නොකරපු නිසා උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ ජාතික මහජන නියෝජිතවරුන් මෙතනින් ඉවත් වෙලා යන්න ගියා. හැබැයි 72 ව්‍යවස්ථාවේදී මූලික අයිතිවාසිකම් කියලා ඉතාමත්ම වටිනා නීති පද්ධතියක් ඇතුළත් පරිච්ඡේදයක් එකට ඇතුල් කරා. හැබැයි ඒකෙන් සෑහීමකටපත් උනේ නැහැ, විශේෂයෙන්ම සුළු ජන කොටස්. හේතුව ඒ අයිතිවාසිකම් කඩ වුණොත් ඊට ප්‍රතිකර්ම ලබා ගැනීම සඳහා අධිකරණයට බලයක් දීලා තිබුණේ නැහැ. ඒ අධිකරණයට බලය ලබා නොදුන්න නිසා ඒ ජන කොටස් මේ ව්‍යවස්ථාවට එකඟ වුණේ නැහැ. ඒ වැරැද්ද 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනකොට ඒක නිවැරදි කළා. 72 ව්‍යවස්ථාවේ වගේම ඊටත් වඩා දියුණු කරපු මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරා. ඒ වගේ මෙතුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 126 ව්‍යවස්ථා 90 යම් අයෙකුගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වුණහොත් ඊට ප්‍රතිකර්ම ලබා දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බලය ලබා දුන්නා. ඒක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපි දකින හොඳ ලක්ෂණයක්. මේ වෙනකොට ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රධාන යාන්ත්‍රණය බවට පත් වෙලා තියෙන්නේ ඒ අධිකරණ බලය කියන එක දැන් පැහැදිලිව ඔප් වෙලා තියෙනවා. අපි කියන්න. ඒ වගේම දෙවැනි කාරණය ගරු කථානායකතුමනි, 1947 සෝල්බර් ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවය ස්වාධීනව පවත්වාගෙන යන රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් තිබුණා. 72 ව්‍යවස්ථාවෙන් එය අහෝසි කරලා ඒ බලය අමාත්‍ය මණ්ඩලයට පවරා ගැනීම නිසා රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම පිළිබඳව රටේ විශාල විරෝධයක් ඇති වුණා. 1972 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයට හේතුවෙන්දත් මූලික හේතුවක් බවට පත් වුණේ ඒක. ඒකත් නැවත වතාවක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිවැරදි කරන්න කටයුතු කරා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව හඳුන්වලා දුන්නා. ඒ අනුව යම්තාක් මට්ටමකට හරි රාජ්‍ය සේවයේ ස්වාධීනතාවය ආරක්ෂා කර ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. තුන්වෙනි කාරණේ විදියට අපිට පෙනෙන්නේ ගරු කථානායකතුමනි, අපේ රටේ 47 ව්‍යවස්ථාවත් එක්ක තිබුණා සෙනට් මන්ත්‍රි මණ්ඩලයක්, නැත්නම් උත්තර මන්ත්‍රි මණ්ඩලයක්. ලෝකේ බොහෝ දියුණු රටවල් අද පවත්වගෙන යන්නේ බයිකැමරල් සිස්ටම්, නැත්නම් ද්විත්ව ව්‍යවස්ථාදායක සභා. අද මහා බ්‍රිතාන්‍ය ගත්තත් මහා බ්‍රිතාන්‍යයේ 650ක් විතර වෙන මන්ත්‍රී මණ්ඩලය ජනතාවගේ පොපියුලර් වෝට්ස් වලින්, ජනප්‍රියතාවය තුලින් තමයි තේරිපත් වෙන්නේ. ඒ ජනප්‍රියතාවය තුලින් තේරිපත් වෙන මන්ත්‍රීවරුන්ට තමන්ගේ ජනප්‍රියතාවය අහිමි වෙන විදිහට තීන්දුව තීරණ ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඔවුන්ට රටට ගැළපෙන වඩාත්ම නිවැරදි තීන්දුව ගන්න හැකියාව තියෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඔවුන් ගන්න තීන්දුව තීරණ පිළිබඳව නැවත වතාවක් නිරීක්ෂණය කරලා බලන්න, ඒව ෆිල්ටර් කරන්න. උත්තර මන්ත්‍රී මණ්ඩලය නැත්තම් මහා බ්‍රිතාන්‍යයේ සාමි මන්ත්‍රී මණ්ඩලය අදටත් පවත්වාගෙන යනවා. ඒ වගේම ඇමරිකාවේ තියෙන විධායක ජනාධිපති ක්‍රමයක්. ඒ කොංග්‍රසයේ තියෙනවා, හැබැයි සෙනෙට් මණ්ඩලයකුත් තියෙනවා. කොංග්‍රසයේ ගන්න තීන්දුව තීරණවල හරි වැරදි භාවය පිළිබඳව යම් බලයක් පාවිච්චි කරන්න, යම් අදහස් ප්‍රකාශ කිරීමක් අධීක්ෂණයක් කිරීමේ හැකියාව ඒ මණ්ඩලයට තියෙනවා. ඒක අද ඒ ආකාරයටම පවත්වගෙන යන්නේ ඒකේ තියෙන ඒකේ රටට ඒකෙන් ලොකු සුගතියක් වෙනවයි කියන මතය අදටත් ඔවුන් පිළිගන්න නිසා. ඒ වගේම ලෝකේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වෙස්මිනිස්ටර් ආකෘතියේ රාජ්‍යයක් විදිහට තියෙන ඉන්දියාව ගත්තත් ඉන්දියාවෙත් අද උත්තර මන්ත්‍රී මණ්ඩලයක් සෙනෙට් සභාවක් පවත්වගෙන යනවා. අපි 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේදී උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කළා. ඒ අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සියලු බලතල ජාතික රාජ්‍ය සභාවට පැවරුණා. ජාතික රාජ්‍ය සභාව ඒ ක්‍රියාත්මක කිරීමේදී එහි තිබුණු දේශපාලනීකරණය ඉහළ මට්ටමකට යාම නිසා ජනතාව ඒක ප්‍රතික්ෂේප කරන්න ගත්තා. ඒ තුළින් තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට 6න් 5 බලයක් ලබා ගන්න විදියට මේ රටේ දේශපාලන පරිසරය නිර්මාණය වුණේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 ඒ වෙච්ච අඩුපාඩුව නිවැරදි කර ගැනීම සඳහා යම් උත්සාහයක් දරුවා. ඒ උත්සාහය තමයි මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 225ක් තෝරනකොට ජාතික ලැයිස්තු වලින් මන්ත්‍රීවරු 29 දෙනෙකු මේ පාර්ලිමේන්තුවට පත් කරන්න ප්‍රතිපාදන හැදුවා. ඒකේ අරමුණ උනේ අර සෙනෙට් සභාව අහිමි වීමෙන් වෙච්ච පාඩුව මකා ගන්න, මැතිවරණ වලට ඉදිරිපත් වෙලා මැතිවරණ තරඟකාරී ක්‍රියාදාමයට එළඹෙන්න අකමැති උගතුන්, වියතුන්, විද්වතුන්, වෘත්තිකයන් මේ පාර්ලිමේන්තුවට පත් කරගෙන ඔවුන්ගේ සේවාව ලබා ගැනීම සඳහා 29 දෙනෙක් පත් කරන්න මේ පාර්ලිමේන්තුව තුළට එතුමා ප්‍රතිපාදන ඇතුළත් කරා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඒ ප්‍රතිපාදන යටතේ අපි දන්නවා මේ සභාවට වෘත්තීය මට්ටමින්, අධ්‍යාපන මට්ටමින් ඉහළ අත්දැකීම් තියෙන බහුලය මේ පාර්ලිමේන්තුවට ආවා. විශේෂයෙන්ම අපි දන්නවා ලක්ෂ්මන් කාදිරගාමර් මැතිතුමා, මාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමාලා වගේ ඒ විද්වතුන් මේ පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව ඒ තුලින් තමයි ලැබුණේ. හැබැයි ඒක බලාපොරොත්තු වූ ආකාරයට නම් ඒ බලාපොරොත්තු, ඒ අරමුණු ඉටුනේ නැහැ. ඒ පිළිබඳව ජනතාව තුළ තිබෙන්නේ දැඩි විවේචනයක්. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මම මේ පිළිබඳව කතා කරේ වෙන කුමන හේතුවක් නිසාවත් නෙවෙයි. අපේ රටේ ජාතික ගැටලු, අපේ රටේ සංහිඳියාව නැති වෙන්න ඒ සෙනට් මණ්ඩලය අහෝසි කිරීම බලපාලා තියෙනවා. සෙනට් මණ්ඩලයේ තියෙන කාලේ සියලුම ජාති නියෝජනය වන ඒ ජන කොටස්වල විශාල පිළිගැනීමක් තිබුණා. ගෞරවයට පාත්‍ර වෙච්ච උදවිය තමයි සෙනට් මණ්ඩලයට හිටියේ. සුළු ජන කොටස්වලටත් ලොකු අභිමානයක් තිබුණා. ලොකු රැකවරණයක් තියෙනවායි කියලා විශ්වාසයක් තිබුණා. මේ රටේ ව්‍යවස්ථාදායකයේ විසින් ගනු ලබන තීන්දුව වලින් සුළු ජන කොටස්වලට අගතියක් වෙන්නේ නැහැ. හේතුව ඔවුන්ගේ, ඔවුන්ව නියෝජනය කරන, ඔවුන් ගරු කරන, ඔවුන්ගේ උගත් නියෝජිතවරු, අධ්‍යක්ෂින් බහුල නියෝජිතවරු ඒ සෙනෙට් සභාවේ හිටිය ප්‍රායෝගිකවත් අපි ඒක දන්නවා. ගරු ජෝන් සෙනරත් ඇමතුමත් පිළිගන්නවා ඒක. එදා සෙනෙට් මණ්ඩලයේ හිටිය ඒ වගේ ප්‍රබල කණ්ඩායමක්. අපිට ඒ වගේ ප්‍රබල කණ්ඩායමක් නොහිටපු නිසා තමයි ඉන්දියාව අපිට බල කරේ 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන්න කියලා. ඔය සෙනට් මණ්ඩලයේ තිබුණා නම් කවදාවත් ඒක වෙන්න ඉඩ කඩක් තිබුණේ නැහැ. එහෙනම් ඒ ජන කොටස්වල නියෝජනය පිළිබඳව ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒක නිසා අපිට ඉන්දියාව බල කරා. පාර්ලිමේන්තුවට උඩින් හිටපු බුද්ධි මණ්ඩලය අපි අහෝසි කරලා තිබුණ නිසා සෙනෙට් සභාව පාර්ලිමේන්තුවට යටින් යම් නියෝජනයක් ලබා දෙන එවැනි බුද්ධි මණ්ඩලයක් නොවන පළාත් සභා ක්‍රමයක් මේකට බලෙන් රිංගුවා. ඒක නිසා අපිට පේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදනකොට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරනකොට ඒවායේ වෙන අඩුපාඩුකම් රටට කොච්චර දුරකට බලපානවද, රටේ ආර්ථිකයට, සංහිඳියාවට කොච්චර බලපානවද, එවැනි අතපසු කිරීම් කරපු නිසා අපිට ජාතික සමගියේ නැතුව ගියා. අවුරුදු 30කට ආසන්න කාලයක් මේ රටේ යුද්ධ පැවතුණා. ඊට අමතරව වරින් වර ජාතීන් අතර ගැටුම් ඇති වුණා. මේවට බලපෑව අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී සහ සංශෝධනවලදී ගත්ත සමහර අනුවණ තීන්දු තීරණ. ඒක නිසා ස්තුති
කරනතුමා
ස්තුති කරු නියෝජක කතානායකතුමනි ඒක නිසා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ 72න් පස්සේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නිර්මාණය කළේ ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් ජනාධිපතිතුමා හදපු විදායක ජනාධිපති ක්‍රමයත් සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමයත් පදනම් කරගෙන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා විදායක ජනාධිපති ක්‍රමේ ප්‍රබල ලක්ෂණ ඇමරිකාවේ ප්‍රංශයේ ජර්මනියේ තියෙනවා වගේ ඒ වගේම මේ තුල තියෙනවා වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ මහා බ්‍රිතාන්‍ය ක්‍රමේ වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ලක්ෂණ මේකේ ඇතුළත් වෙලා තියෙනවා මේක මිශ්‍ර ක්‍රමයක් එතකොට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වරක් කියපු කතාව අපේ රටේ ජනතාව නිතර සිහිපත් කරනවා මේකෙන් ජනාධිපතිට ලැබෙන බලය තුල ජනාධිපතිට කරන්න බැරි ගැහණියෙක් මිනිහෙක් කරන එකයි මිනිහෙක් ගැහණියෙක් කරන එකයි කියලා එතුමාම කරපු ප්‍රකාශයක් එතකොට ඒකෙන් පෙන්눔 කරනවා ජනාධිපතිවරයාට මොනතරම් බලයක් මේ මගින් ලැබෙනවද කියලා දැන් මේ බලය සම්බන්ධව අපි කතා කරනකොට ප්‍රජාතන්ත්‍රවාදී වර්තමාන නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී මුල්ගල විදියට අපි සලකන්නේ 1215 මැග්නා කාටාගේ විසුම රජුරුවත් මහජන නියෝජිතයත් අතර ඇති වුණු ඒ ගැටුම යුද්ධය සිවිල් ආරවුල නිමාවටපත් කරන්න පුළුවන්කම ලැබුණේ 1215 දැනට අවුරුදු 800කට කලින් ඇති කරගත්තේ මැග්නා කාටාගේ විසුම ඒක තමයි අපි නූතන ප්‍රජාතන්ත්‍රවාදී මුල්ගල විදියට අපි සලකන්නේ එතකොට මේ මහා බ්‍රිතාන්‍ය 1215 පටන් වර්ධනය වුණු මේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ ආණ්ඩු ක්‍රම වලින් මොකක්ද කරන්න උත්සාහ දරලා තියෙන්නේ මේ සටන තිබුණේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය රජුරුව පාවිච්චි කරනවද ජනතාවට ඒක පාවිච්චි කරන්න දෙනවද නැද්ද කියන එක අවසානයේ දීර්ඝ කාලීන සටන් වලින් පස්සේ 1648ත් ඒ වගේ ගැටුමක් ඇති වුණා සිවිල් ආරවුල් ඇති වුණා ඒකෙනුත් පස්සේ ජනතාව ජයග්‍රහණය කරා ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය බලය ජනතාව අතට ගත්තා ජනතාව කැමති නැහැ කුමන හෝ බලයක් තියෙන නිසා කුමන හෝ හේතුවක් නිසා තවත් මිනිහෙක් යටතේ හෝ තවත් ගැහණියෙක් යටතේ තමාව පාලනය වෙනවට මිනිස්සු කැමති නැහැ අපි කැමති නැහැ ඒක තමයි මානවයාගේ නයිසර්ගයෙන් ඇතිවෙච්ච ගුණාංගය හැබැයි අපි කැමති අපි යටතේ අපි පාලනය වෙන්න අපේ පාලන ක්‍රමයක් ඒක නිසා තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ වරින් වර දියුණු වෙනකොට නීති ආධිපත්‍ය කියන සංකල්පය එන්නේ මේ නීති ආධිපත්‍ය කියන එක අවුරුදු 2000කට විතර කලින් ඉඳලා තිබුණේ king is under no man රජුරෝ නීති හදන්නේ දෙවියන් වහන්සේගේ නාමයෙන් කිසි පුරවැසියෙකුට ඒකට අභියෝග කරන්න බෑ ඒක නිසා රජුරුවන්ගේ නීතිය දේව නීතියක් ඒක සමහර රාජ්‍යවල දේව වරම් වාදය කියලා ස්ථාපිත වුණා රටක් පාලනය කරන්න එක පහසු ක්‍රමයක් හැබැයි ජනතාව දැනුවත් වෙනකොට ජනතාව බුද්ධිමත් වෙනකොට ජනතාවට දේශපාලන අවබෝධය එනකොට මේ ක්‍රම ජනතාව ප්‍රතික්ෂේප කරන්න ගත්තා මේක ආරම්භ වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1201 දෙකේ කාලේ හිටියා මහා බ්‍රිතාන්‍යයේ නීති විශාරදෙක් ජුරිස් කෙනෙක් king is under no man කියන එක ඔහු ප්‍රතික්ෂේප කරා ඔහු තමයි හෙන්රි බ්‍රැක්ටන් කියන නීති විද්‍යාඥයා. ඔහු කිව්වා king is under no man but under the god and the law. රජුරුව කිසි මිනිහෙකුට යටත් නැහැ. හැබැයි රජුරුව යටත් වෙන්න ඕන දෙයයන්ටයි නීතියටයි. මේ සංකල්පය පිළිබඳව වාද විවාද අවුරුදු 300ක් ගියා. මේක ක්‍රියාත්මක කරගන්න කාටවත් බලයක් හයියක් තිබුණේ නැහැ. මේක ක්‍රියාත්මක කරලා පෙන්වුවේ ජෝන් බ්‍රැඩ්සෝ 1649 ජනවාරි 27 වෙනිදා නඩු තීන්දුවක් දුන්න ජූරියේ සභාපති විදියට විනිසුරු විදියට මොකද්ද තීන්දුව රාජද්‍රෝහි වීමේ වරදට පළවෙනි චාල්ස් රජුරෝ එල්ලලා මරන්න තීන්දුවක් දුන්නා එතනින් තමයි මේ නීති ආධිපත්‍ය ශක්තිමත් වෙන්නේ රජ්ජුරුවොත් නීතියට යටත්. රජ්ජුරුවෝ වැරදක් කරොත් රජ්ජුරුවන්ටත් මරණ දඬනෙ දෙන්න නීතියාධිපත්‍යයට බලය තියෙනවා. ඒක නිසා ජනතාවට ඕන නීතියාධිපත්‍යය. අපේ රටේ පහුගිය කාලේ ගැටුම් හැම එකක්ම අරගෙන බැලුවොත් ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? නීති ආධිපත්‍ය පිළිබඳ බලයක් ප්‍රශ්නයක් තියෙනවා. නීති ආධිපත්‍ය පාලකයන්ට හිමිද ජනතාවට හිමිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි ජනතාව වරින් වර පාරට බැස්සේ. ඒක නිසා තමයි වරින් වර මේ රටේ අරගල ඇති උනේ. ආයුධ සන්නද්ධ අරගල මේ රටේ ඇති වුණා. මේ රටේ විශාල විනාශයන් සිද්ධ වුණා. ඇයි? මේකට ආණ්ඩු ක්‍රම විවස්ථා වග කියන්න ඕන. ආණ්ඩු ක්‍රම විවස්ථාවල් හදපු මිනිස්සු ඒවා සම්මත කරන මහජන නියෝජිතයෝ මේවට වග කියන්න ඕන. ඒක නිසා තමයි අපි සෑම අවස්ථාවකදීම මේ නීතියේ ආධිපත්‍ය පදනම් කරගෙන නීති හදන්න මේ පාර්ලිමේන්තුව කටයුතු කළ යුත්තේ. බර්ට්‍රම් රසල් ඔහු පඬිවරයෙක් විදිහට ඔහු කියන්නේ Government can easily exist without a law, but the law cannot exist without a government. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ ගරු කථානායකතුමනි. ආණ්ඩුවකට පවතින්න පුළුවන් නීතියක් නැතුව ආණ්ඩුවකට නීතියක් අත්‍යවශ්‍ය නැහැ. පවතින්න පුළුවන්. හැබැයි නීතියට අපවතින්න බෑ ආණ්ඩු ක්‍රම විවස්ථාවක් ආණ්ඩුවක් නැතුව. එහෙනම් කොහෙන්ද ඒක තීන්දු කරන්නේ? ඒ තීන්දු කරන්නේ මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව තමයි නීති හදන්නේ. මේ පාර්ලිමේන්තු ක්‍රමය නැතුනොත් මේ රටේ නීතියක් පවතින්න බෑ. මේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරනවා නම් මේ රටේ නීතියක් පවතින්න බෑ. හැබැයි ආණ්ඩුවක් පවතින්න පුළුවන්. හැබැයි ඒක සාර්ථක එකක් වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පරමාර්ථය තමයි අපේ ලැතින් භාෂාවෙන් තියෙන ප්‍රකට කියමන ෆියට් ජුස්ටිටියා රුවට් සීලම් කියන එක. ඒකෙන් කියන්නේ let justice be done though the heaven falls. ආකාශයේ හෝ දිව්‍ය ලෝකේ කඩා වැටුණත් කමක් නැහැ. මිනිසුන්ට යුක්තිය සහ සාධාරණ ඉෂ්ට කරන්න ඕන. ඒක කරනවා නම් තමයි ප්‍රතන ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ. ඒක කරනවා නම් තමයි නීතිය ආධිපත්‍ය තියෙන්නේ. එතකොට මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවේචන තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ වෙනකොට 20 වතාවක් සංශෝධනය කරලා තියෙනවා. මේ සංශෝධන සමහර ඒවා ප්‍රගතිශීලී, සමහර ඒවා ප්‍රතිගාමී. ප්‍රතිගාමී කියලා කියන්නේ ඇයි? සමහර සංශෝධන මේවට එකතු වෙලා තියෙන්නේ පෞද්ගලික අභිමතාර්ථයන් නැත්තම් පුජ්‍යලානුබද්ධව තමයි මේව කරලා තියෙන්නේ. රටේ ජනතාවට අවශ්‍ය පොදු සම්මතයකට අනුව නොකරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එක ප්‍රතිගාමී. ඒ ප්‍රතිගාමී ලක්ෂණ මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ තියෙනවා කියලා මුලින්ම කිව්වේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරපු නීති විශාරදයා, දේශපාලන විශාරදයා. කවුද? ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරලා දුන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානියා ඒ ජයරත්නම් විල්සන් මහාචාර්යතුමා. මන් දන්න විදියට එතුමා SJV චෙල්ලනායගම් මැතිතුමාගේ බෑන. එතුමා මේ විවස්ථාව 1978 JR ජයවර්ධන ජනාධිපතිතුමාට කෙටුම්පත් කරලා දීලා එතුමා ග්‍රන්ථයක් රචනා කරනවා 1980 අවුරුදු දෙකයි ගියේ. ඒ ග්‍රන්ථයේ නම තමයි The Goli System in Asia, The Constitution of Sri Lanka 1978. ආසියාවේ ගෝලිස් ක්‍රමයට හදපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිළිබඳව විග්‍රහයක් කරනවා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පදනම් කරන්. The Goli System කියලා දේශපාලන විද්‍යාවේ අපි හඳුන්වන්නේ ප්‍රංශයේ හිටපු ජනාධිපතිතුමා තමයි මේ හා සමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදුවේ චාල්ස් ඩිගෝල් ජනාධිපතිතුමා. එනිසා අපි ඔයට ගෝලි සිස්ටම් කියලා දේශපාලන ව්‍යවහාරෙදි කියනවා. මේ පිළිබඳව ග්‍රන්ථයක් කරන එතුමා 78 ව්‍යවස්ථාව හදලා අවුරුදු දෙකක් යනකොට එතුමා මේ පොතේ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කියනවා. මොනවද කියන්නේ? The whole framework hangs on the skill and ability of one person, the elected executive president, that person, if he wants to, can press the nuclear button, which will launch the totalitarian Holocaust. He can only be kept on the straight and narrow path by the socio-political forces that are permitted to operate in the oasis of freedom. Monadi tuma making kiyanne. Making kiyanne J.R. Jayawardena janadhipati tuma honda parinatha desapalana nayake. Habai e tuma me vyavasthawen balaporuttu wenna de siddha veidi kiyana prashneta e tuma uttarayak denawa. E uttare e tuma kiyenawa මේ විවස්ථාව යටතේ මේ රටේ සියලු ඉරණම තීන්දුව වෙන්නේ විදායක ජනාධිපති ධූරයට පත්වෙන එක තැනැත්තෙක් මත. ඒ තැනැත්තාගේ හැකියාව සහ නොහැකියාව මත තමයි අපේ රටේ ඉරණම තීරණය වෙන්නේ. ඔහුට ඕන නම් එක බටන් එකක් ඔබලා ස්විච් එකක් ඔබලා නියුක්ලියර් වෙපන් එකක් න්‍යෂ්ටික අවියක් පුපුරව හැරලා ඒ ප්‍රදේශයක් රටක් විනාශ කරන්න හැකියාව තියනා වගේ බලයක් ඒ ජනාධිපතිට තියෙනවා. මේක නේ අපේ ජනාධිපතිට. ඇමරිකාවේ ජනාධිපතිට එහෙම බලයක් නැහැ. ෆ්‍රාන්සේ ජනාධිපතිට නැහැ. ජර්මනියේ චාන්සලර්වරයාට නැහැ. හැබැයි අපිට තියෙනවා. එතකොට එතුමා කියනවා එවැනි ජනාධිපතිවරයෙක් පාලනය කරගත්ත හැකේ ඒ කියන්නේ හරි දේ කරනවා නන්නේ වැරදි දේ කරනවා නන. පාලනය කරගත හැකේ ඉතා සීමිත වපසරියක් තුල ක්‍රියා කරන මහජන ක්‍රියාකාරිකයන්ට පමණයි කියලා තමයි එතුම කියන්නේ. අවුරුදු 42කට පස්සේ අපි ඒක දැක්ක මේ අවුරුද්දේදී. ජනතාව පාරට බහලා කිරුවේ ඒක තමයි. මේ එතුමයි අවුරුදු 40කට කලින් කියපු දේ තමයි මහ පොළේ යථාර්ථයක් බවට පත් උනේ. අපි ඒක තේරුම් ගත යුතුව තිබෙනවා. මේක වෙනවයි කියන කාරණේ මීට කලින් මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ දැක්කා අවබෝධ කරගත්තා. ඒක නිසා 2000 වසරේදී 17 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනල්ලා ජනමත විචාරණයකින් තොරව කරන්න පුළුවන් සංශෝධන හරහා ජනාධිපතිවරයා වග වීම දරණ තැනැත්තෙක් බවට පත් කරන්න තමුන්නාන්සේලා පනත් සම්මත කරා. හැබැයි පස්සේදී ඒ 17 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවල 18 වෙනි සංශෝධනයේදී ඒ ජනාධිපති බලය නැවතත් වැඩි කරා අර තිබෙන වගවීම සහ පාරිදෘශ්‍යභාවය නැති කරා. ඊට පස්සේ 19 වෙනි සංශෝධනය 2015 මේ රටේ ජනතාව දුන්න ඒ බලය මැන්ඩේට් එක පාවිච්චි කරලා කුඩා ආණ්ඩුවක් විදියට අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒකට මේ පාර්ලිමේන්තුවේ 215 දෙනෙක්ගේ ඡන්දය ලබා දීලා ඒ පනත සම්මත කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ අනුව අපි බලාපොරොත්තු වුණා මේ රටේ රාජ්‍ය සේවය ඵලදායිතාවයක් ඇති වෙන ආකාරයට අපක්ෂපාතීව පවත්වගෙන යන්න, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් ජනතාව තුළ ගොඩනගන්න, අධිකරණ ඇතුළු රාජ්‍ය ආයතනවල කොමිෂන් සභාවල ස්වාධීනතාවය ආරක්ෂා කරන්න, රාජ්‍යාංශයේ වැඩිම චෝදනා එල්ල වෙන්නේ ප්‍රසම්පාදනයේදී සහ විගණනයේදී. ඒ සඳහා හඳුන්වලා දුන්න අලුතෙන් කොමිෂන් සභා දෙකක්, ප්‍රසම්පාදන සහ විගණන සේවා කොමිෂන් සභා දෙකක්. ඒ හරහා ඒ යාන්ත්‍රණය ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වෙමින් පැවතුණා. එතකොට ඒ ක්‍රියාත්මක වෙමින් පැවතෙද්දී තමයි 2019 නව රජයේ අපේ රජයේ බලයට පත්වීමත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ 2020 ඔක්තෝබර් මාසයේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරනවා. අපි ආණ්ඩුවේ මන්ත්‍රීවරු විදියට එදා පක්ෂ නායකින්ට එක්කව මේ වැඩේ කරන්න එපා. මේක කරොත් අපිට අවුරුදු දෙකකට වැඩිය මේ රට පාලනය කරන්න බෑ. මේ රටේ පාලකයන්ට බලේ රැඳී හිටින්නත් බෑ. මේක කරොත් මේ රට අවුල්සහගත තත්වයකට යනවා. එදා ඒ උපදෙස් පිළි නොගත්ත නිසා අද අපිට නැවත වතාවක් ඒ පිළිබඳව නීති හදන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්ත වශයෙන් මම මේ සඳහන් කරන්න ඕන කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වසරේ මැයි මාසේ විතර වෙනකොට මේ රටේ විශාල අරාජික තත්ත්වයක් ගොඩනැගිලා තිබුණා. මේක තේරුම් ගත්ත හිටපු ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමන්ට අලුතෙන් ආණ්ඩුවක් පත් කරන්න සිද්ධ වුණා. එවලා එතුමා ආරාධනා කරා මට මේ 20 වෙනි සංශෝධනයෙන් වෙච්ච වැරද්ද නිවැරදි කරගන්න ඕන. වර්තමාන ගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා බවට පත් වුණා. ඒ දෙපළමට සති කීපයක් තිස්සේ ආරාධනා කරා මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ටික අපිට කරලා දෙන්න, ආණ්ඩුවට එකතු වෙන්න කියලා. ඒ අනුව අපි 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරා. හිටපු ගරු ජනාධිපතිතුමා එය අනුමත කරා. ඒක යම් යම් අඩුපාඩුකම් තිබිලා අපිව නිවැරදි කරා. හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ 11 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා කිව්වා අපිට නැවතත් අර 19 තිබුණ ආකෘතියේ සංශෝධනයකට යන්න ඕන කියලා. ඒ අනුව සියලු දෙනාගේම ආශිර්වාදයේ වගේම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම නායකවරුන්ට අපි කතා කරා. ඔවුන්ගේ ආශිර්වාදය ඇතුව තමයි අපි මේක කෙටුම්පත් කරලා සකස් කරේ. ඒක නිසා මම විශ්වාස කරනවා මේ සංශෝධනයේ හරහා අපේ රටේ මේ පාර්ලිමේන්තුවේ අපිට අලුත් සංස්කෘතියක් ඇති කරන්න පුළුවන් වෙයි. අපේ පුජ්‍යලික ඉලක්ක ඉටු කරගන්න නෙවෙයි නීති අපි සම්පාදනය කරන්නේ, මේ රටේ සුවහසක් ජනතාවගේ අනන්තවත් තිබෙන අපේක්ෂාවන් මල්පල ගන්වන්න පුළුවන් රාජ්‍ය පාලන ක්‍රමයක් මේ රටට හදන්න. මේ පාර්ලිමේන්තුවට තමයි රට හදන්නත් රට වනසන්නත් බලය තියෙන්නේ, දෙකම කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවට තමයි මේ රටේ නීති සම්පාදනය කිරීමේ බලය තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවට තමයි විධායක බලය තියෙන්නේ. අපි අපේ ව්‍යවස්ථාදායක බලය අපි විසින් ක්‍රියාත්මක කරනවා. අපිට තියෙන විධායක බලය, අපිට කියලා කියන්නේ ජනතාවට තියෙන විධායක බලය ක්‍රියාත්මක කරන්ඩ විධායකයට බලය දෙන්නත් ඒ බලයක් දීලා තියෙන්නේ අපිට. ජනතාවගේ අධිකරණ බලය තියෙන්නේ ජනතාව මතමයි. ඒ බලයත් අපිට දීලා තියෙනවා මහජන නියෝජිත විදිහට. ඒකත් ක්‍රියාත්මක කරන්ඩ සුදුසු පරිදි අධිකරණ හදලා ඒ අධිකරණ වලට බලය දෙන්න කියලා. එතකොට මේ හැම එකකම මූලය කේන්ද්‍රය වෙන කුමක්වත් නෙවෙයි මේ පාර්ලිමේන්තුව කියන එක අපිට අමතක කරන්න බෑ. ඇයි අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදන්නේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අරමුණ මොනවාද? මූලිකම අරමුණු හතරක් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්නත් පුළුවන්, වෙනත් ස්වරූපයක රටක් වෙන්නත් පුළුවන්. ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින ආණ්ඩුවක් හදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක පවතින ඕන මූලික ගුණාංග පළවෙනි එක තමයි ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මගින් තහවුරු කරන්න ඕන. ඒ තහවුරු කරන නිදහස, ඒ ජනතාවගේ අයිතිය පවත්වාගෙන යන්න යෑම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අවශ්‍ය ආයතන අපි නිර්මාණය කරන්න ඕන. අමාත්‍යංශ වෙන්න පුළුවන්, දෙපාර්තමේන්තු, සංස්ථා මණ්ඩල සහ කොමිෂන් සභා, මේ සියල්ල නිර්මාණය කරන්න, ඒවායේ ක්‍රියාකාරීත්වය තීන්දුව කරන්න, ඒවට ලැබිලා තියෙන බලතල කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක තීන්දුව වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින්. ඒ වගේම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය, ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආකාරය, ක්‍රියාත්මක කරන ආයතන කුමක්ද කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළත් වෙන්න ඕන. එතකොට මේ කරුණු හතර පදනම් කරගෙන තමයි අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්නත් ඕන, අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයත් කරන්න ඕන. අතීතයේ සිදුවුණු වැරදි අපි අත්දැකීම් වශයෙන් පාවිච්චි කරලා අපිට අතීතයේ හාරහාර හිටියොත් අපිට කවදාවත් අනාගතයක් දකින්න බෑ. හැබැයි අතීතය අපිට අමතක කරන්න බෑ. අපි අතීතයේ මතක් කරගෙන තියාගන්න ඕන එකම කාරණයක් සම්බන්ධයෙන් විතරයි, අනාගතයේ වෙනුවෙන් අතීතයේ කරපු වැරදි තුලින් ඉගෙනගත්ත පාඩම් හරහා රට නිවැරදි මාර්ගයට ගෙනියන්න. අතීතයේ වැරදි අපි මතක තියාගෙන ඉන්නේ කලකොලහල කරගන්න නම්, වෛරපිරි මහන්න නම්, එහෙනම් අපිට වරදිනවා. ඒක නිසා ඒ සියල්ලෙන් අපි ලත් පාඩම් අපිට මාර්ගෝපදේශයක් බවට පත් කර ගනිමින් මේ රටට අවශ්‍ය මූලික මුඛ්‍ය නීතිය අපි නිවැරදි ලෙස සකස් කර ගන්න නම් මේ පාර්ලිමේන්තු සියලු දෙනාගේ සහයෝගය ඕන. කිසි කෙනෙකුට මේ සංශෝධන බලලා චෝදනා කරන්න බෑ. මේ සංශෝධන ගෙනල්ලා තියෙන යම් කිසි දේශපාලන පක්ෂයක් ආරක්ෂා කරන්න, නැත්නම් තවත් දේශපාලන පක්ෂයක බලය හීන කරන්න, කණ්ඩායමක බලය තහවුරු කරන්න, එහෙම අරමුණු මේකේ නෑ. මේක බොහොම විනිවිදභාවයකින් යුක්ත වගකීම සහ වගවීම දෙකම පිළිබඳව වගකීම අරගෙන කටයුතු කරන එක. අපි ඉන්නේ ඉතාම නරක තැනක. ආර්ථික වශයෙන් අපි ගිලිලා ඉන්නේ. හේතු ගැන මම කතා කරන්නේ නැහැ. හැබැයි අපිට එන්න තියෙන මාර්ග ගැන අපි කතා කරන්න ඕනේ. අපිට තනියෙන් ඔළුව උස්සන්න බැරි තත්ත්වයක්, ආර්ථිකය ගොඩ ගන්න බැරි තත්ත්වයක් අපිට අද මූණ පාන්න වෙලා තියෙනවා. අපිට ජාත්‍යන්තර සහයෝගය ඕන. මම මේ කලිනුත් කිව්වා වගේ අපි IMF එකට ගිහිල්ලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. අපි 16 වතාවක් මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ඒවායින් ආධාර ගත්තා. හැබැයි අපි ප්‍රශ්න විසඳිලා නැහැ. කොයි හරි වරදක් තියෙනවා. 1991 දී ඉන්දියාවේ ආර්ථිකය කඩා වැටුණට පස්සේ ඒගොල්ල අරමුදලට, ජාත්‍යන්තර අරමුදලට ගිහිල්ලා ආධාරයක් ගත්තා. ඊට පස්සේ අද වෙනතෙක් ගිහිල්ලා නැහැ. ඒකෙන් ප්‍රයෝජන අරගෙන රටේ කෘෂිකර්මාන්තයයි කර්මාන්තාංශයයි දියුණු කරා. අපි 16 වතාවම IMF එකට ගිහිල්ලා ආධාර අරගෙන අපේ සේවාංශය පුළුල් කරා. අපේ කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය සංකෝචනය කරලා තියෙනවා. ඒවායේ ප්‍රතිඵල විදියට තමයි අපි අද මේ මූල්‍ය අර්බුදයට, ආර්ථික අර්බුදයට මූණ දෙන්නේ. අපි ස්වෛරී රාජ්‍යයක් තමයි. ඒ වුණාට අපිට බලපෑම් කරන රාජ්‍යයන් ගොඩක් තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපේ අපනයන වලින් 70%ක් අපි යවන්නේ යුරෝපයට සහ ඇමරිකාවට. අපිට GSP සහනය තියෙන නිසා ආර්ථිකයට ඔක්සිජන් ලැබිලා තියෙනවා. අපිට මේව නැති කරගන්න බෑ. ඒ නිසා ඒව පිළිබඳවත් ඒකෙන් අපි කියන්නේ නැහැ අපේ ස්වාධිපත්‍ය පාවලා දෙනවයි කියලා. අද මුළු ලෝකෙම වාණිජ වශයෙන් එකට ගැටගැහිච්ච ලෝකයක්, ග්ලෝබල් විලේජ් එකක් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු කාලයක් බවට පත් වෙනවා. ඒ අනුව 2022 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නොයෙකුත් අය නොයෙක් මත ප්‍රකාශ කරත් අපි බලන්න ඕන මේකෙන් ඉදිරිපත් කරලා තියෙන මූලික සංශෝධන මොනවද කියලා. මේක මූලිකම සංශෝධනය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විධායක ජනාධිපතිවරයා තනියෙන් ක්‍රියාත්මක කරන බලය යම් අධීක්ෂණයකින් සුපරීක්ෂාකාරීත්වයකින් යුතුව කටයුතු කරන්න ව්‍යවස්ථාදායක සභාවක් මේ පාර්ලිමේන්තුව තුල අපි ඇති කරනවා. විධායක ජනාධිපතිතුමාගේ යම් බලතල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ කතානායක ඇතුළු මේ පාර්ලිමේන්තුවට අපි ලබා ගන්නවා.
එතකොට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
කාලය විනාඩි 10ක් තව වැඩි කරන්න ඒක අපි කාලය කළමනාකරණය කරගන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මේ හරහා මේ රටේ අධිකරණය සහ රාජ්‍ය සේවය ස්වාධීන කරන්නයි කටයුතු කරන්නේ. මේ ව්‍යවස්ථාදායක සභාවට නිල බලයෙන් පත්වෙන තිදෙනෙක් ඉන්නවා. ගරු කතානායකතුමා, ගරු අගමැතිතුමා, ගරු විපක්ෂ නායකතුමා, ගරු ජනාධිපතිතුමා පත් කරන මන්ත්‍රීවරයෙක්, ඒ වගේම අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයෙන් පත් කරන මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂයෙන් පත්වන මන්ත්‍රීවරයෙක්, අනෙකුත් කුඩා දේශපාලන පක්ෂවල පක්ෂ නියෝජනය කිරීම සඳහා පත් කරන මන්ත්‍රීවරයෙක්, ඊට අමතර ලෙස මේකෙන් අපි යෝජනා කරනවා 19 තිබුණා වගේම සහභාගීත්වී ප්‍රජාතන්ත්‍රවාදය, පාටිසිපේටරි ඩිමොක්‍රසි කියන එක තහවුරු කිරීම සඳහා සිවිල් සමාජය මේ කාර්යයට අපි දායක කරගන්නවා. ඒ අනුව සිවිල් සමාජයේ දේශපාලන පක්ෂග්‍රාහීකින් තොර සමාජයේ ගෞරවයට පත්වෙච්ච විද්වතුන් 3 දෙනෙක් මේ සභාවට පත් කරන්නේ සිවිල් සමාජයත් එක්ක එකතු වෙලා දේශපාලනීකරණය හරහා රාජ්‍ය අංශයට යම් කිසි හානියක් වෙන්න තියෙනවා නම් ඒක වළක්වගෙන ඉහළ අධිකරණවලට විනිසුරුරුන්පත් කිරීම, රජයේ ඉහළ තනතුරුවලට නිලධාරීන්පත් කිරීම, කොමිෂන් සභාවලට කොමසාරිස්වරුන්පත් කිරීම යනාදිය මේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව සිද්ධ කළ යුතුව තිබෙනවා. ඒ අනුව අගවිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපති සහ අනිකුත් විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති නිලබලයෙන් අනිකුත් විනිසුරුවරුන්, නීතිපතිවරයා, මහ බැංකුවේ අධිපතිවරයා, විකනකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් කියන තනතුරු ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතුව තමයි පත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මෙතන අලුතෙන් ඇතුල් කරලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති. පහුගිය ආර්ථික දශක කීපයක් තුළ ඇති වුණු මේ ආර්ථිකයේ විනාශයට මූලික වශයෙන් වගකීතු තැනැත්තෙක් තමයි මහ බැංකුවේ අධිපති. එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා. ඒක නිසා ජනතාව මේ පිළිබඳව ව්‍යවස්ථාදායක නියෝජිතවරු මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තමයි ඔහුත් ඒ තනතුරට පත් කරනකොට සුදුස්සෙක් පත් කර ගැනීම සඳහා වගකීම අපි දරන්න ඕනේ. ඒක හිතවත්කම මත, දේශපාලන පක්ෂග්‍රාහීත්වය මත මහ බැංකුවට අධිපතිවරේ පත් වෙන්න බෑ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට ගණකාධිකාරයෙක් පත් කරලා හරියන්නේ නැහැ. ඒකට පත් කරන්න ඕන ආර්ථික විශේෂඥයෙක්. ඒක නිසා අපි මේ සංශෝධනය හරහා ඒ යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ දරනා වගේම කොමිෂන් සභාව විදියට ගත්තොත් මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව, මේ කොමිෂන් සභා සියල්ලටම සමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව කරන්නට ඕන. ඒ වගේම අපි 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ සංශෝධනයෙන් හඳුන්වලා දුන්නා ප්‍රසම්පාදන සහ විගණන සේවා කොමිෂන් සභා දෙක. රාජ්‍ය අංශයේ අද දූෂණ පිළිබඳව විශාල වශයෙන් චෝදනා එල්ල වෙනවා. මේ වංචා දූෂණ වලට දොර විවෘත වෙලා තියෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ, ප්‍රොකියුමන්ට් ප්‍රොසීජර් එකේදී. ඒක නිසා අපේ රටට ලෝකයේ අනෙකුත් රටවල් වල තියෙනා වගේ ප්‍රසම්පාදනය සඳහා ප්‍රබල බලතල ඇති ස්වාධීන කොමිෂන් සභාවක් ඕන. ඒ වගේම විගණනය පිළිබඳව පූර්ණ බලතල ඇති ස්වාධීන කොමිෂන් සභාවක් ඕන. අපි 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ දෙක ඇති කරා, 20 ඒ දෙක අහෝසි කරා. අපි නැවත වතාවක් මේ සංශෝධනය මගින් ඉදිරිපත් කරලා තියෙනවා ඒ කොමිෂන් සභා නැවත පිහිටවන්නට ඕනයි කියලා. ඒ වගේම මේ මගින් ජනාධිපතිවරයාගේ බලතල යම් මට්ටමකට සීමා කරලා තියෙනවා. අමාත්‍ය ධුර දැරීම සම්බන්ධව යම් චෝදනා යම් යෝජනා ඉදිරිපත් වුණා. ආරක්ෂක අමාත්‍යංශය පවා ජනාධිපතිවරයාට දරන්නට ඉඩ නොදිය යුතුයි කියලා. ඒකට අපිට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙන්න බෑ. මේක කම්ප්‍රොමයිස් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි රටේ ජාතික ආරක්ෂාව. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාවේ 2 නැත්නම් ආයන්න ඡේදයේ පැහැදිලිව කියලා තියෙනවා ජනතාවගේ විධායක බලය ජාතික ආරක්ෂාව ඇතුළුව ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒක නිසා මේ ව්‍යවස්ථා රාමුව තුළ ඒ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත්කරන්න අපි සූදානම් නැහැ. වගේම ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට නඩු තීන්දුව 3 ඒ බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. පවතින කොමිෂන් සභාවල ස්වාධීනතාවය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙහි ඇතුළත් කරලා තියෙනවා. ඊට මූල්‍ය ස්වාධීනතාවයත් ඇතුළත් කරලයි මේ සකස් කරලා තියෙන්නේ කියන කාරණය මතක් කරන්නට ඕන. ඒ වගේම යම්කිසි පනතක නීත්‍යානුකූල භාවය හබ කිරීමට පුරවැසියන්ට තියෙන අයිතිය මේ වන විට දවස් 7 සීමා වෙලා තියෙනවා. අධිකරණයට යෑම සඳහා ඒ දින 14 දක්වා වැඩි කරන්නත් මෙහි යෝජනා කරලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට දිත්ත පුරවැසි භාවයක් සහිතව මේ ධූරය දරන්න බෑ කියන මතය මේ රටේ පොදුවේ සියලු ජනතාවගේ මතය බවට අද පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ අපිට අත්දැකීම් තියෙනවා. ඒක නිසා අපි 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණා වගේ දිත්ත පුරවැසි භාවය තිබෙන තැනැත්තෙකුට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්න අසුන් ගන්න තිබෙන නුසුදුසුකම මේ මගින් නැවත වතාවක් අපි හඳුන්වා දීලා තියෙනවා. මේ රටට කවුරු හරි සේවයක් කරන්න ආසාවෙන් ඉන්නවනම්, මේ රට කෙරෙහි හැඟීමකින් කටයුතු කරනවා නම් වෙන රටක පුරවැසිභාවයක් ඒකට අවශ්‍ය නැහැ. ඒකට මේ රටේ පුරවැසිභාවය ගන්න පුළුවන්. එනිසා මේක මේ රට වෙනුවෙන් කාට හරි වැඩක් කරන්න ඌමනාවක් තියෙනවා නම් මේක බාධාවක් විදියට කවුරුත් සලකන්න අවශ්‍ය නැහැ. ඒ අනුව ගරු විපක්ෂ නායකතුමා සඳහන් කරා අවසර පාර්ලිමේන්තුව විසිරීමට ජනතාවට තිබෙන බලය අවුරුදු දෙකමාර දක්වා විදියට පවතිනවා. ඒක මේ 22 වෙනි සංශෝධනයෙන් මම හඳුන්වලා දීලා නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ පාර්ලිමේන්තුව සම්මත කරගත්ත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි ඒක අවුරුදු දෙකමාර කියලා තීන්දුව කරේ. මේ පාර්ලිමේන්තුව විසින් ඒ කරපු ඒ තීන්දුව මම වෙනස් කරන්න ගියේ නැහැ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ අවුරුදු 4මාරක් කියලා. ඒක වසර 2මාරක් කරලා තියෙනවා. ඒ වගන්තියේ ඒ ආකාරයෙන් තියෙනවා. අපි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිව්වේ පාර්ලිමේන්තුවටත් මන්ත්‍රීවරුන්ට තමන්ගේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට ඕන නම් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 3/2 ඡන්ද බලයෙන් 3/2 බහුතර සම්මතයකින් යෝජනාවක් සම්මත කරොත් විතරයි ඉල්ලීමක් කරන්න පුළුවන් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසිරවන්න. හැබැයි 20 වෙනි සංශෝධනයෙන් ඒක වෙනස් කරලා කියනවා 3/2 අවශ්‍ය බලයක් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් එකඟ නම් යෝජනා සම්මත කරනවා නම් පාර්ලිමේන්තුව විසිරව ගන්න පුළුවන් කියලා. ඒකට අපි අත ගැහුවේ නැහැ. 20 වෙනි සංශෝධනයේ හොඳ ලක්ෂණ තියෙනවා. අපි ඒවා වෙනස් කරන්න ගියේ නැහැ. කිසිම සංශෝධනයක් කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හොඳයි කියලා ඕ නරකයි කියලා අපිට වර්ගීකරණය කරන්න බෑ. හැම එකකම මිනිස්සු වගේ තමයි හොඳ ගතිගුණක් තියෙනවා නරක ගතිගුණක් තියෙනවා. 20ෙන් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරා. අපි ඒක අඩු කරන්න යන්නේ නැහැ. ඒ ආකාරයෙන් තියෙනවා. 20 සංශෝධනයෙන් කියනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු 50 කෙටුම් පතක මූලික හරයට වෙනස් වන්නා වූ යම් කාරණයක් කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්න බෑ කියලා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ සීමාව පනවලා තියෙනවා. ඒක කරේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ. ඒකත් අපි ඒ ආකාරයටම තියෙනවා. ගරු විපක්ෂ නායකතුමාගේ පිළිවඳ යම් අනියත බියක් ප්‍රකාශ කරා. එහෙම දෙයක් වෙන්න හේතුවක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ සීමා පැනවිලා තියෙනවා. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා යහපාලන ආණ්ඩුව පිහිටවලා අග්‍රාමාත්‍යවරයෙ විදියට ඉඳන් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නායකත්වය ලබා දුන්නා. එතුමාගේ ඒ අරමුණුත් එක්ක තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ඉදිරිපත් කරලා සම්මත කරගත්තේ. අද එතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා. එතුමා විධායක ජනාධිපතිවරයා වුණත් එතුමාගේ ස්ථාවරය වෙනස් කරේ නැහැ. එතුමා ජනාධිපති නිසා මට වෙනම බලතල තියාගන්න ඕනේ කියලා එතුමා ඉල්ලන්නේ නැහැ. එදා 2015 එතුමා හිටපු ස්ථාවරයමයි අදත් ඉන්නේ. පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් කරන්නට ඕන. විධායක ජනාධිපතිතුමාගේ බලය අධීක්ෂණයට ලක් කරන්න ඕන. ජනමත විචාරණයකින් තොරව සීමා කරන්න පුළුවන් බලතල සීමා කරන්නට ඕන. ඒක නිසා එතුමාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව තමයි මේ දක්වා මේ ගමන ආවේ. යම් යම් අයගේ ගරු විපක්ෂ නායකතුමා කිව්වා වගේ වෙනස් විවිධ පරස්පර විරෝධී මතිමතාන්තර තියෙන කණ්ඩායම් ඉන්නවා. ඒක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඕනම දෙයක් සම්බන්ධව තියෙන්න පුළුවන්. ඒක අපි නරකක් විදියට දකින්නේ නැහැ. විවිධ මතදරන් අයිතින් තියෙනවා. හැබැයි අවසානයේදී මේ පිළිබඳව තීන්දුවක් ගන්නකොට මේ පාර්ලිමේන්තුවේ සියලුම ගරු ඇමතිලා මන්ත්‍රීලාට සැලකිල්ලට භාජනය කරන්න තියෙන්නේ එකම එක කාරණයයි, එකම එක නිර්ණායකයයි. ඒ නිර්ණායකය තමයි මේ සංශෝධනවලට මේ රටේ ජනතාවගේ එකඟත්වයක් තියෙනවද, මේ සංශෝධන මගින් ජනතාවට යහපතක් වෙනවද, මේ සංශෝධන ජනතාව ඉල්ලනවද කියලා. අද සැකයක් නැහැ මේ රටේ අති බහුතරයක් ජනතාව මේක ඉල්ලනවා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපිට දේශපාලන පක්ෂ විදියට අපිට බෙදිලා ඉන්න පුළුවන්, අපිට විවිධ මත දරන්න පුළුවන්, මත ප්‍රකාශ කරන්නත් පුළුවන්. හැබැයි තීන්දුවක් ගන්නකොට මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ මේ 224 ඇතුලේ ජනතා මතයට ගරු කරන කී දෙනෙක් ඉන්නවද, ජනතා මතයට පයින් ගහන කී දෙනෙක් ඉන්නවද කියලා ජනතාව අවදියෙන් ඉන්නවා. අපි මේ කාරණය අද විතරක් නෙවෙයි මතක් කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 අප්‍රේල් මාසේ 28 වෙනිදාත් මේ මතක් කරා. ලක්ෂ්මන් කිරියල්ල ගරු ඇමතුමාට මතකයි අපි රාජදේවනාත් මැතිතුමා හිටියේ අපි දෙවනි දවසේ විවාදය අවසන් කරලා ගරු ඉතුරු ගරු ජනාධිපතිතුමාත් ඉන්නවා වැඩියෙන්ම මැදිහත්ුනේ එතුමා. අපි දෙවනි දවසේ හවස 5 වෙනකොටත් අපිට ඡන්ද 47යි තිබුණේ. අපි හුඟක් නම් මෙසිලි වුණා. අපි අවංක වුණා. අපි විවෘතව කතා කරා. අවසානයේදී අපි ඡන්දයට ගියපුවාම මේකට විරුද්ධව කතා කරපු එක්කෙනෙක් ඇරෙන සියලු දෙනාම මේකට පක්ෂව ඡන්දය දුන්නා. 215ක් ඡන්දය දුන්නා මේකට පක්ෂව එහෙමයි සම්මත කරේ. ගරු වාසුදේව මැතිතුමා තමයි වැඩියෙන්ම මේ පිළිබඳ විවේචන ඉදිරිපත් කරලා අවසානයේදී කිව්වා මම ඡන්දෙ මේකට දෙනවා කියලා. අපිට විවේචනය කරන්න ඒ අයිති අපි පිළිගන්නවා. මේ සංශෝධනයේ පිළිබඳව ඕනම ආකාරයකට විවේචන ඉදිරිපත් කරන්න මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒ අයිතිය අපිට කාගේවත් ඒ අයිතිය අපි සීමා කරන්න හොඳ නැහැ. හැබැයි ඒ විවේචන එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ මහජනතාවගේ හෘද සාක්ෂිය කුමක්ද කියලා. හෘද ස්පන්දනය දැනෙනවා කියලා මේ මන්ත්‍රීවරු මේ පිළිබඳව ඡන්දය දෙද්දී මහජනතාවට පණිවිඩයක් දෙයි කියලා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ට ජනතාවගේ හැඟීම් කොච්චර තේරෙනවද දැනෙනවද කියන කාරණය ජනතාවට තීන්දුවක් ගන්න හේතුවක් බවට පත් වෙනවා. ඒක නිසා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අපි රකින්න ඕන. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි ආරක්ෂා කරන්න ඕන. මේ රටේ ගරු කතානායකතුමනි ඔබතුමාගේ ඉඳලා මේ මන්ත්‍රීවරුන් මේ රටේ ජනාධිපතිතුමාගේ ඉඳලා මේ රටේ කුඩාම රාජ්‍ය නිලධාරියා අපි ඔක්කොම දිවුරුම් දීලා ඉන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරොත් විතරයි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ.
තම මිනිත්තු තුනක් තියෙන ගරු මිත්‍රා.
මේ රටේ මාධ්‍ය නිදහස ආරක්ෂා වෙන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි ආරක්ෂා කරොත්. ඒක නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඉතාමත්ම අව්‍යාජ ලෙස ගෙනාපු මේ සංශෝධනයට සියලුම ගරු මෙතන ඉන්නවා හිටපු ගරු ජනාධිපතිතුමා ජනාධිපතිතුමාලා දෙන්නෙක් ඉන්නවා හිටපු ගරු ඇමතිවරු ඉන්නවා පක්ෂ නායකතුමාලා ඉන්නවා ගරු මන්ත්‍රීතුමාලා ඔබ සියලු දෙනාටම මම ගෞරවයෙන් ආරාධනා කරනවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගමණය වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දීලා මීට සහයෝගය ලබා දෙන්න කියලා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. මිලාන්ට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. එන්නේ නඩුවේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ මිත්‍ර විජේදාස මැතිතුමාගේ කතාවට අපි අහගෙන හිටියා. එතුමා ව්‍යවස්ථාවද හදන හැටි හැදිය යුතු ආකාරය ගැන කිව්වා. නමුත් 20 ගේනකොට ඔය එතුමා කියපු පිළිවෙල අනුගමනය කෙරුවේ නැහැ. ඒකයි මට කඩගාටුව. 20 ගේනකොට හිතුවක්කාර විදිහට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. කවුද මේ 20 හැදුවේ? මේක පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවෙන් අපි අධ්‍යයනය කෙරුවේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නඩු කතා කරපු නීතිඥ මාත්‍රු කීප දෙනෙක් එක්ක අහුවෙලා මේ පාර්ලිමේන්තුවේ පිට විවස්ථාවක් හැදුවා. එතකොට කතානායකතුමා මම මෙතන නොසිටීමකින් මම කඩදාටි වෙනවා. එතුමා ආංශික අධීක්ෂණ කාර්යක සභාව අත්හිට වෙලා ස්ථාවර නියෝග අත්හිට වෙලා අපි දැකපු නැති විසියනි විවස්ථා සත්තුනේ පාර්ලිමේන්තුවට ගෙනාවා. අපි කිසි කෙනෙක් දැකලා ඉතින් මං ගහනවා විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රමය හරිද කියලා. ඒ ක්‍රමය හරිද? ඔබතුමා හිටියේ නේද? ඔබතුමාල විරුද්ධුන්නේ නැහනේ. තමන් ඉන්න දේශපාලන පක්ෂයේ පැත්ත බලලා විවත් ආදන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විවත් ආදන්න ප්‍රතිපත්ති තියෙන්න ඕන. කොයි පැත්තේ හිටියත් දැන් මෙතුමා එදා 19 ඡන්ද දුන්නා. දැන් අත කියනවා 20 ඡන්ද දුන්නා. හරි? දැන් 20 වැරදිලු. ඉතින් මොකද්ද මේ විකාරනේ? අපිට හිරිකිතයි මේ වගේ පාර්ලිමේන්තුවක ඉන්න බටන ගැත් වශයෙන්. මට හිරිකිතයි. හැරෙන පැත්තට කතා කරනවා. දැන් 20 ගෙනාවා. 20 ගෙනාවාම
මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා හැටියට සංශෝධන 20ක් ගෙනාවා. 20ක් ගෙනාවේ වෙන කිසිම දෙයක නිසා නෙවෙයි 20-19ට කිට්ටු කරන්න. 20-19ට කිට්ටු. ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කෙරුවා. ඒ ගෙනාවු ඇමතිවරයාත් අතර හැංගිලා. එදා අධිකරණ ඇමතිවරයා හැංගිලා. අද එතුමා තමයි 20 ගෙනාවේ. දැන් විජේදාස රාජපක්ෂ මැතිතුමා කියනවා 20 හොඳ නැහැ කියලා. මෙතන ඉන්නවත් ශක්තියක් නැහැ. දැන් මේ 20 ගෙනාවෙන් පස්සේ මොකද උනේ? අපි ගෙනාවු විවස්ථා සද්දට 20ක් ප්‍රතික්ෂේප කෙරුවා. අපි ඒක උත්සාහ කරුවේ 20-19ට කිට්ටු කරන්න. මොකද අපි දැනගත්තා මේ 20 ගෙනාවාම අපේ රටට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය නැති වෙනවා. දැන් අපේ විජේදාස මැතිතුමත් විජේදාස රාජපක්ෂ මැතිතුමත් අලි සම්ප්‍රිත් මැතිතුමත් එක්සත් ජාතීන්ගේ මානවිකයන් කවුන්සිලයට ගියා. මේ සති දෙකකට කලින් මොකද්ද කිව්වේ? මම පොඩ්ඩක් අහගෙන ඉන්න කරුක. 2020 ඔක්තෝබර් මාසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය හරහා නැවතත් හඳුන්වා දී ලැබු ප්‍රබල විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දේශපාලන අර්බුදය හෙළිදරව්ය. එම සංශෝධනයේ මගින් මේ UN එක කියන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික පොලිස් කමිෂම, අල්ලස්ව දූෂණ චෝදන විමර්ශන කොමිෂම, අධිකරණය වැනි ප්‍රධාන කොමිෂන් සභාස ආයතනයන් ස්වාධීනත්වය සෝදාපාලුවට ලක් වුණා. මේ UN එක කියන්නේ. ඉතින් අද අපි මේකට මේ සහයෝගය දෙන්නේ එදා අපි උත්සාහ කරන 20 ගේනකොට මේක වෙනස් කරන්න. හැබැයි ආණ්ඩුව අද සහයෝගය ඉල්ලනවා. හැබැයි දැන් අවුරුදු 3ක් රට විනාශ කරලා ඉවරයි. මේ පාර්ලිමේන්තුවේ බලතල, කතානායකතුමාගේ බලතල, අගමැතිතුමාගේ බලතල ඔක්කොම අරන් ජනාධිපතිතුමාට දුන්නා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපේ බලතල තියාගන්න එපා. වහල්ලු සුපර්මෑන් කෙනෙක් ඇදුවා. අන්තිමට සුපර්මෑන් මොකද්ද කරුවේ? මේ රටේ ජනතාව විනාශ කළා, ගොවි ජනතාව විනාශ කරුවා, හැම සේත්‍යයක්ම විනාශ කරුවා. අන්තිම රට දාලා ගියා. රට දාලා ගිහිල්ලා ඇවිල්ලා රජයේ නිවසක විශ්‍රාම සුවයෙන් ඉන්නවා. පෙන්ෂනියක් කරන්
බැලලා
ගියා. මම හොම් බැලලා ගියලා මම රජයේ නිවසක ඉන්න බා ගිහිල්ලා පැල්පත ගිහිල්ලේ රට දාලා ගිහිල්ලා මුළු රටම විනාශ කරලා ලැජ්ජ නැතුව ඇවිල්ලා නිල නිවසක ඉන්නවා පෙන්ෂනියක් කරගෙන. කර අපේ රටට කරපු මේ දේට මේ පව් සභා කරගන්න ගිහිල්ලා ඉන්න පන්සලක ආශ්‍රමයක හැම ඉන්දියාවේ නායකයෝ කරන්නේ. ඉන්දියාවේ නායකයෝ දේශපාලන විශ්වාසය ගියාම ගෙදර ඉන්නේ යනවා ආශ්‍රමයකට. ඉතින් මේකයි අද රටේ තත්ත්වය. අපේ රට ඉවරයි. රුපියලුත් නැහැ, ඩොලරුත් නැහැ. අපි මිලියන 7800ක් ඇමරිකන් ඩොලර අපි ඉතුරු කරලා ගියා. 7.8 බිලියන්. අපි ගියේ මාසේ තමයි මහා බැංකුවේ අධිපතිවරයා ආවම තමයි දැනගත්තේ මේක මිලියන් ඩොලර් 20කට අඩු කරලා අඩු වෙලා කියලා. ඔක්කොම හොරෙන්. ඔක්කොම හොරෙන්. හංගගත්තා. අන්නේම නිසා අපි අද මේකට සහයෝගය දෙන්නේ ආණ්ඩුව බේරගන්න නෙවෙයි. අපිට රට බේරගන්න ඕන. අද මිනිස්සු හැමදැනම බඩගින්න එක වෙලයි කන්නේ සමහර තැන්වල. ඉතින් ඇත්ත වශයෙන්ම මම කියන්න ඕන දැන් මොන ආණ්ඩුව බලේ හිටියත් ජාත්‍යන්තර ආධාර අවශ්‍යයි. කරු නියෝජක කතානායකතුමනි, ජාත්‍යන්තර ආධාර අවශ්‍යයි. ඉතින් අපි මේකට සහයෝගය දෙනවා. අපේ වගකීම ඉෂ්ට කරනවා රට වෙනුවෙන් කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. දැන් එදා මේ 20 වැනි සංශෝධනයේ ගිරාපු වෙලාවේ අපි ඉදිරිපත් කරපු සංශෝධන අපි 20ක් ඉදිරිපත් කරුවා. පොඩ්ඩක් සමන් දුන්න නම් විපක්ෂයක් නැතුව වගේ කටයුතු කරුවේ. තාවරණ යුග අත්හිටවනවා. එතකොට දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයේට පාර්ලිමේන්තුවේ නිලධාරි මණ්ඩලයේ මුලින් කිව්වා කාරක සභා අවස්ථාවේදී සරල බහුතරයකින් මේ සම්බන්ධ කරන්න පුළුවන් කියලා නිලධාරි කිව්වා. ඒ ලනුනේ දෙන්නේ තාම ලනු දෙන්නේ මෙච්චර මේ වැරදි කරලා තාම ලනු දෙන්නේ. අපේ වාසනාවට එදා නීතිපති තුමා ආවා. මම නීතිපතිතුමාගේ ඇහුවා.
තාම මිනිත්තු දෙකක් තියෙන ගරු මන්ද.
මම නීතිපතිතුමාගේ ඇහුවා මේ විවස්ථා සංශෝධන වලට කාර්කසම අවස්ථාවේදී එතුමාත්ම 3-2 කෝට කියලා. ඉතින් මේකයි මම කියන්නේ. තාම පාඩක ඉගෙනගෙන නැහැ. තාම ගේම් ගහනවා. සරල බෞද්ධරකින් පුළුවන් කියලා. අන්න ඒ නිසා අපේ විපක්ෂ නායකතුමා පැහැදිලිව කිව්වා දැන් බස් එක ගිහිල්ලා ඉවරයි. බස් එක ගිහිල්ලා ඉවරයි. අවුරුදු 3ක් විනාශ කරුවට. දැන් මෙව ගෙන්නලා දැන් මේ විවස්ථා සම්පූර්ණට ගේන්නේ අද මේ ප්‍රජාතන්ත්‍ර පාර්ශවයට ඇති ආදරේ නිසාවත් මානවීකම් වලට ඇති ආදරේ නිසාවත් නෙවෙයි. හරි මේක ගේන්නේ ජාත්‍යන්තර ආධාර ලබා ගන්න. නැත්නම් අපේ විජේදාස රාජපක්ෂ මහත්මයා මහා දේශනයක් කෙරුවා. විවස්ථා ආදරේ ඇති වීති රීති ගැන විසාදනකොට ඒවා කියන්නේ නැහැනේ. හිතුවක්කාර ලෙස මහා උජාරුවෙන් අපිට 3-2 තියෙනවා. අපිට මෙච්චර ප්‍රමාණයක් ඡන්දෙ දුන්නා කියලා මහා උජාරුව වෙන්නේ අවුරුදු 3ක් ගත කරුවේ. අපිට අනිත් එක මං ගරු නියෝජ්‍ය කතාවේ තුමදී ජාත්‍යන්තර මුල්ල අරමුදලට යන්න මේකන ප්‍රවාද කරුවා. විපක්ෂයේ එන්න ඕනේ මුදල් කාර්යක සභාව. අපි අවුරුදු 2කට කලින් ගියේ කිල්ලුවා. අපි යෝජනා කරේ හරිසද්ද සිල්ලා බැත්තුමා. එතුමාට අවුරුදු 2කට කලින් ගියේක දුන්නේ නැහැ. අපි අවුරුදු 2කට කලින් කියනවා මේ රට බංකොලොත් කියලා. අපි අවුරුදු 2කට කලින් කියනවා. ඒතොර අපි කිව්වනම් IMF එකට කලින් යන්න තිබ්බා. නමුත් ආණ්ඩුවේ කෙනෙක් දාගෙන ආණ්ඩුවේ කට්ටිය දාගෙන මේක ඔක්කොම හැංගුවා. බංකොලොත් පෙරේ බව හැංගුවා. මුදල් ලැබෙtilde කිටියා. මාස භාගයේ ආර්ථික අර්බුදේ කාලේ කටවත් ඇරියේ නැහැ. කටවත් ඇරියේ නැහැ. මං කීපතරයක් කියව නැකින්න බොඩු හරි කියන්න කියලා. පාළුවට හරි. ආවෙත් ඉතින් මේ විදිහට රටත් එක්ක සෙල්ලම් කරලා
කාලය අවසන් වෙන කරුම් තමයි.
අවසන් රටත් එක්ක සෙල්ලම් කරලා මා කලින් කිව්වා දැන් බස් එක ගිහිල්ලා ඉවරයි. දැන් මේක හදන්න බෑ. තබුන්නාතලා මේක දාලා යන්න.
ආණ්ඩුවේ
කාලේ ඉවරයි. දාලා යන්න. දෙයියන්ගේ නාමෙන්. අනිත් එක ගරු නියෝජ්‍ය කතාරයාගේ තුමනි ජනාධිපතිවරයා දාලා ගියා. අගමැතිවරයා දාලා ගියා. කැබිනට් එක දාලා ගියා. මේකට කියන රට හදන්න පුළුවන්ද? පුදල් ලැබති දාලා ගියා. අලි සබරි මෙතුමා මෙතෙන් දෙවිලා ඇඬුවා. මම ආයි දෙන්නේ නැහැ කියලා.
අසං කරන්න.
ඉතින් මේක රට බංකොලොත් කරපු අයට මම එකක් කියන්නම්. මම මේක හැමදාම කියලා තියෙනවා. රට බංකොලොත් කරපු අයට ජාත්‍යන්තර ආධාර හම්බු වෙන්නේ නැහැ. බේට් ටිකක් ගන්න හම්බු වෙයි. ඒ වගේම ওই පොත්පත් ටිකක් ගන්න හම්බු වෙයි. ආර පාඩව ටිකක් හම්බෙයි. රටකොට දාන්න ආධාරයක් හම්බෙන්නේ. දැන් අවුරුද්දකට ඔබතුමාට මම අවසාන වශයෙන් කියනවා. අවුරුද්දකට 12 බිලියන් ඩොලර්ස් ඕඩ. පොඩක් ගහකට 2025 දක්වා. ඇමරිකාවේ ඩොලර් බිලියන 12ක් අවුරුද්දකට ඕඩ. 6ක්. කැම්බීම සඳහා, කැම්බීම ඉන්ද්‍ර සඳහා 6ක් ඕඩ. 6 බිලියන් ඩොලර්ස් ඕඩ. නැගෙවත්. අවුරුද්දකට 12 බිලියන් ඩොලර්ස්. දැන් ලෝක බැංකු මේ IMF එකේ දෙන කීයද? 2.9. 2.9. ඉතින් ජාත්‍යන්තර බොල්ල අරමුදලට ගියා කියලා මේ ප්‍රශ්නයෙන් ගොඩෙන්න ලේසි නෑ.
අවසන් කරන්න
තමයි. සාතිකයක් හම්බ වෙනවා ලංකාවට ණය දෙන ආයතන වලින් යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඉල්ලීමක් කරනවා. දැන් රට විනාශ කරන්න තියෙන්නේ චබල් ලැබෙතුමා. හැම අංශයක් ඔබතුමත් කිව්වනේ. මේ ආණ්ඩුව ආයෙත් පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිය වෙලාවේ මේක අත්හැරියේ නැහැ කිව්වා. ඔබතුමා කිව්වනේ. නිය වෙලාවේ අත්හැරියේ නැහැ. අපි බෞද්ධ ඇරිලා අත්හැරී දිගට ගන්න ඕන. දැන් ආයෙත් දෙගිනිනවා.
ආයි අවාරක.
ඔබතුමා අයියනේ. ඔබතුමා අයියනේ දැන් ආයෙත් ආවාද කරන්න. අන්නේ මිනිසා මගේ කතාව අවසන්
කරනවා.
අද ආණ්ඩුව තුළ විශාල අර්බුදයක් තියෙනවා. ආණ්ඩුවතුල විශාල අර්බුදයක් තියෙනවා. මට ලැබිට ආරංචි අනුව අද බොහොම ටික දෙනයි ඉන්නේ මෙතන. මේ වගේ වැදගත් සංශෝධනයක් ගේනකොට අද කී දෙනාද ඉන්නේ? ඉතින් ආණ්ඩුවේ අර්බුදයක් තියෙනවා. ආණ්ඩුවට 150ක් නැහැ. කොටිම්බ කියන්න.
රුවන්තමා
විනාඩි 3ක් නමුත් අපි අවශ්‍ය සහයෝගය දෙන ඒක දෙන්නේ ආණ්ඩුව බේරගන්න නෙවෙයි රට බේරගන්න කියන එක මතක කරගන්න මගේ වචන හරි අවසන් කරනවා
බොහොම සිතේ ඔබතුමාට